නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අද අපිට තියෙන්නේ 18 වෙනි ටිකේ නේද? 18 වෙනි ටිකේ තියෙන්නේ කතමේ ධම්මා අතීතාරම්මන, කතමේ ධම්මා අනාගතාරම්මන, කතමේ ධම්මා පච්චුප්පන්නාරම්මන. එතකොට අතීතයේ අරමුණු කරගෙන පවතින අතීතයේ අරමුණු කරන ධර්මය මොනවද? මේ වචනවල අර්ථ තේරුම් ගන්න හොඳට. අනාගතයේ අරමුණු කරන ධර්මය මොනවද? වර්තමානයේ අරමුණු කරන ධර්මය මොනවද කියලා අහන්න. මේ ටික හොඳට අපි ඉගෙන ගත්තාම අර අපි මුලින් මතක් කළා මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන සත්පුද්ගල ආත්ම භාවයෙන් කෙලෙස් ඇති කරගෙන අපි ගොඩාක් දුක් විඳිනවා. එතකොට මේ ධර්මතාව ටික තේරුම් ගත්තාම මේ සත්පුද්ගල ආත්ම භාවය ඇසුරු කරමින් පවතින කෙලෙස් ටික සම්පූර්ණයෙන් නැතිකරන්න අපිට මාර්ගය පෑදෙනවා. ඒ කියන්නේ අතීත ධර්මය මොනවද කියලා අපිට තේරුම් ගත්තාම, ඒව ඇති වෙන්න පුළුවන් තැන් ටික තේරුම් ගත්තාම, අනාගතය අරමුණු කරන්න පුළුවන් මොනවද, ඒව ඇති වෙන්න පුළුවන් ටික කොතනද කියලා තේරුම් ගත්තාම, වර්තමානය කියලා හම්බ වෙන්න තැන, ඒව තියෙන ධර්මතාව මොනවද, ඒව ඇති වෙන උපත් ස්ථාන මොනවද කියලා දැනගත්තාම හොඳට තේරෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි දුක් විඳිනවා නම් ලෝකය කියලා යමක් හම්බ වෙනවා නම් අපිට හම්බ වෙන්නේ මොන වගේ පරිසරයක් තුළද කියන ටික. ඒ වගේම අපිට මේ කෙලෙස් නැති කරගන්නවා නම්, ලෝකය නැති කරනවා නම් නැතිකරන් අපිට කරන්න තියෙන්නේ මොන වගේ තැනකද කියන ටික හම්බ වෙයි. ඒ නිසා අපි මෙන්න මේ ටික හරි වටිනවා, මේ ටික අපි කතා කරමු. මේකෙදී යම් ප්‍රශ්න ගැටලු කියන තැන් ටිකකුත් තියෙනවා. එතකොට කතමේ ධම්මා අතීත ආරම්මන, අතීත ආරම්මන ධර්ම කියලා කියන්නේ මොනවද? දැන් මේකෙදි මම එදා මතක් කළා, ඉස්සෙල්ලාම මේ නික්ෂේප කාණ්ඩේ හොඳට වචනේ පිරිසුදු කරලා පෙන්නනවා. වචනේ සැබෑ අර්ථයෙන්ම ධර්මයේ අර්ථය පෙන්නනවා, පදේ අර්ථය පෙන්නනවා, අර්ථකථා කාණ්ඩෙන් ඒකේ අර්ථය පෙන්නනවා. එතකොට මේ පදගතාර්ථේ පදේ නියම ඇත්ත පෙන්නනවා මෙතෙන්දී. මේක තමයි පිරිසිදුම. අර කතමේ ධම්මා කුසල කිව්වහම කුසල කියන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ කුසල ධර්ම තියෙන තැන් ටික තමයි අර්ථකථා කාණ්ඩෙන් පෙන්නේ. මෙන්න මේ මේ තැන් වලින් දකින්න අර්ථය තියෙන තැන පෙන්නනවා. ඒ වගේ දැන් වචනේ අර්ථ පෙන්නනවා. කතමේ ධම්මා අතීත ආරම්මන, ඔන්න හොඳට මේකේ අර්ථය ගන්න. අතීතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා අතීත ආරම්මන. දැන් අතීත ආරම්මන කියලා කිව්වේ මොකේද? කතමේ ධම්මා අතීත ආරම්මන, අතීත ආරම්මන ධර්මය කියලා කිව්වේ මොකේද? අතීතයේ අරමුණු කරලා වර්තමානයේ උපදින චිත්ත චෛතසික ධර්ම ටිකට කිව්වා මොකද්ද? අතීත ආරම්මන. අතීතයට කිව්වා නෙමෙයි, ඉපද නිරුද්ධ වෙලා අතීතයේ විග අපේ අතීත අනාගත පච්චුප්පන්න කියලා අපි කලානේ අධ්‍යාන තුනක් නේද? හටගෙන නිරුද්ධ වෙච්ච, ක්ෂය වෙච්ච, වැය වෙච්ච, නැති වෙච්ච, හටගෙන නැති වෙච්ච දෙයක් තමයි අතීතේ. ඒ අතීතය නිරුද්ධ වෙච්ච දේ, නැති වෙච්ච දේ අරමුණු කිරීම වශයෙන් වර්තමානයේක චිත්තචෛසික ටිකක් උපදිනවා නම් මෙන්න මේ අතීත ධම්මේ ආරම්භ උපයේ උපජ්ජන්ති චිත්තචෛසික ධම්මා ඉමේ ධම්මා අතීත ආරම්මන. එතකොට මේ සිතයි සිතුවිලි ටිකයි තමයි අතීත ආරම්මන ධර්ම කියලා කිව්වේ. එතකොට අතීත ආරම්මන කියලා අතීත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් වලට යන්න එපා. තේරුණාද කිව්වේ? ඒවා ඉපද නිරුද්ධ වෙලා ඒවා සිහි කිරීම වශයෙන් වර්තමානයේ ඒකයි. ජී හොඳට බලන්න, ජී උපජ්ජන්ති. උපජ්ජන්ති කියනකොට වර්තමානයේ. එතකොට අතීතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා. යම් චිත්ත චේතසික ධර්මයක් උපදීන වර්තමානයේ මේ ධම්ම අතීත ආරමණ. මෙන්න මේවායි අතීත ආරමණ ධර්ම. කතමේ ධම්මා අනාගත ආරමණ. අනාගතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා අනාගත ආරම්මන. අනාගතේ අරමුණු කරලා දැන් චිත්තචෛතසික ධර්මතා ටිකක් පහළ වෙයි නම් මෙන්න මේ චිත්තචෛතසික ටිකට කියනවා අනාගත ආරම්මන කියලා. එහෙම නැතුව අනාගත ආරම්මන කියලා ඒ අනාගතය කියන්නේ න ආගත නොපෙමිණි. ආගත කියන්නේ එනවා, න ආගත නොපෙමිණි, නොහටගත්, පහළ නොවු, සකස් නොවු, හට නොගත්තා වූ ඝණයට ගිය දේවල් අපි අනාගත කියන කොටස කළානේ. එතකොට ඒ නොකල නොවු, පහළ නොවු, හටගත්තේ නැති දෙයක් අරමුණු කරමින් දැන් උපදින චිත්තචෛතසික ටිකට කියන මොනවද? අනාගත ආරම්මන. එතකොට අනාගත ආරම්මන කියලා කිව්වේ වර්තමානයේ අතීත අනාගතයේ අරමුණු කරමින් වර්තමානයේ උපදින චිත්තචෛතසික ධර්ම ටිකට මිසක අනාගතය කියලා හිතට අරමුණු වෙන, අරමුණු කරන රූප ශබ්ද ගන්ධ ටික එහෙම නෙමෙයි. ආරම්මන නෙමෙයි. තේරෙන්නේ? ඊට පස්සේ කතමේ ධම්මා පච්චුප්පන්න ආරම්මන. මේ පච්චුප්පන්නේ ධම්මේ ආරබ්භයේ උපජ්ජන්ති චිත්තචේතසික ධම්මා මේ ධම්මා පච්චුප්පන්න ආරම්මන. වර්තමාන ධර්මයන් ආරභයා යම් චිත්තචේතසික ධර්මතා ටිකක් උපදීන මෙන්න මේකට කියනවා මොකද්ද? පච්චුප්පන්න ආරම්මන, නැත්නම් වර්තමාන ආරම්මණයයි කියලා. ඔන්න දැන් මේ තමයි වචනේ අර්ථය. මේක තමයි නික්ෂේප කාණ්ඩෙන් අපිට වචනේ හොඳට පැහැදිලි කරලා දුන්නා. එතකොට ඕක පටල ගන්න එපා. දැන් කොයි විදිහකට ගත්තත් අපි නිකමට ගම්මු රූපාරම්මනා කියලා කියනකොට ඔගොල්ලෝ රූපයට බහින්න එපා. රූපං ආරබ්බ යේ උපජ්ජන්ති චිත්තචේතසිකා ධම්මා ඉමේ ධම්මා රූපාරම්මන. රූපය අරමුණු කරලා දැන් චිත්තචෛතසික ධර්ම ටික උපදීන මේකයි ඒ රූපාරම්මණය කියන්නේ. එතකොට එහෙම නැතුව බාහිර එකකට යන්න එපා. තේරෙනවද නේද? අතීත ධම්මේ ආරම්භ උපජිත චිත්තදේශික ධම්ම අතීත ආරම්මන වුණානේ. එහෙනම් මම කියන එක තේරෙනවද? රූපේ අපි මම මේ උපමාවක් කියන්නේ රූපේ ආරමුණු කරලා යම් චිත්තචෛතසික ටිකක් උපන්නොත් ඒ චිත්තචෛතසිකට කියනවා මොකද්ද? රූපාරම්මණය කියලා. හරි. අන්නේ වගේ අර්ථය ගන්න මම මේ කිව්වේ. දැන් අපි නික්ෂේප කාණ්ඩයෙන් පෙන්නපු ටික අපි අටකතා කාණ්ඩයෙන් බලමු. විසිරලා බෙදිලා තියෙන තැන් ටික පෙන්නනවා. ඊට පස්සේ අපි අරගෙන අටුවා චර්ණ වහන්සේලාගේ අදහසුත් කතා කරමු. ඊට පස්සේ මගේ අදහස් ටිකත් කතා කරමු. ඊට පස්සේ අටකතා කාණ්ඩයේදී හම්බ වෙනවා ඒක බෙදලා අපිට පෙන්නනවා. කතමේ ධම්ම අතීත ආරම්මන කියලා. අතීත ආරම්මන කියලා කියන්නේ මොන ධර්මද කියලා නියත අතීත ආරම්මනයක් පනවන්න පුළුවන්. නියත වශයෙන්ම අතීත ආරම්මනයක් පනවන්න පුළුවන් විඥානං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන, ඉමේ ධම්ම අතීත ආරම්මන. මේ දෙක විතරක් දාන්නේ අනිත්යෙන් වල නැතුව නෙමෙයි. නියතියක් වශයෙන් පනවන්න පුළුවන් ස්ථිර වූ චිත්තචෛතසික තියෙනවා මෙන්න මේ දෙකේ. මොකද විඥානං ඡායතනය ඊට යට ආකාස ඥායතනය අරමුණු කරගෙනමයි හැම වෙලෙම චිත්තචෛතසික ටික උපදින්නේ. එතකොට මේ ඒ අතීතය අරමුණු කළයි විඥානං ඡායතනයේ සිත් උපදින්නේ. එතකොට ආකින්චායතනෙ අරමුණු කරගෙනයි නේව සංඥානා සංඥායතනෙ සිත් උපදින්නේ හැම වෙලෙම. ඒ වගේ ධර්මතාවයක් තියෙන නිසා විඥානංචායතනෙ නේව සංඥානා සංඥායතනෙ දෙකට කෙලින්ම කියන්න පුළුවන් අතීත ආරම්මනා කියලා. නියත අනාගත ආරම්මන නැත්ටි. නියතියක් වශයෙන් අනාගත ආරම්මනයක් කියලා එකක් නැහැ. ඒකෙදි බොහොම වටිනා. ඒ කියන්නේ අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙනවා කියලා එහෙම ධර්මතා නුවණින් නැතුව නෙමෙයි. නමුත් නියත එහෙම දෙයක් අරමුණු කරන ස්ථිර සිතක් නැහැ. දැන් මේ සිත් ඇත්තේ මේ කතා කරන්නේ. මේ අටුවාවේ දේවල් තියෙනවා අපි බලමු. ඊට පස්සේ ඔන්න කතමේ ධම්මා පච්චුප්පන්න ආරම්භන. හොඳට මෙන්න මේ ටික හරි වටිනවා අපේ ජීවිතයේ. දෙපංච විඥානානි තිස්ස මනෝ ධාතුය. ඉමේ ධම්මා පච්චුප්පන්න ආරම්භන. තන්නිකරම පිවිසිදුම දෙපස් විඥානයි. කුසල අකුසල චක්කු විඥාන දෙක, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන මේ සිද්ධාය. තුන් ආකාර මනෝ ධාතු. මොකද්ද? අකුසල විපාක මනෝ ධාතු සිත, කුසල විපාක මනෝ ධාතු සිත, ක්‍රියා මනෝ ධාතු සිත කියන මේ තුන් සිත. ඔකට අපි කියන්නේ චිත්ත විදියකට මොකද්ද? සම්පටිච්ඡන සිතනේ. සම්පටිච්ඡන සිත කියන්නේ. මෙන්න මේ සිත් 13 තියෙනවානේ. මෙන්න මේ සිත් 13 සම්පූර්ණම වර්තමානයකමයි යෙදෙන්නේ. තේරුණා නේද? වර්තමානයකමයි යෙදෙන්නේ. මේ චක්කු විඥානේ අභිනිපාත මාත්‍රයක්ම දැනගන්න හැම වෙලෙම. චක්කු විඥානේට බෑ අතීත ධර්මයන් අරමුණු කරන්න කියන එකක් කියනවන්න මේකෙන්. චක්කු විඥානේට බෑ අනාගතයක් සිහි කරන්න කියන එක කියනවා. මොකද මේව හරි වටි අපේ භ්‍රමචර්යාවට. මොකද අපි දැකපු දේ සිහි කරන්න කියලා අපි රැවටෙනවානේ. දකින්න තියෙන දේ සිහි කරන්න කියලා අපි රැවටෙනවානේ. නමුත් හොඳට දකින්න චක්කු විඥාණයට පුළුවන් කොච්චරද? අභිනිපාත මාත්‍රයක්. ඇස් ඉදිරිපිට ආපු රූපතත මාත්‍රය දැනගන්න පිරිසිදු වර්තමානයක් විතරමමයි. ඒ විදිහට. එතකොට අර අතෙන්දි අර අර්ථය හැම වෙලෙම තියෙන්නේ පච්චුප්පන්න ධම්මේ ආරම්භ ඊ උපදි චිත්ත චේතසික ධම්ම. එතකොට චක්කු විඥානයත් ඒ සිතේ උපදින චෛතසික ටිකටත් කියනවා පච්චුප්පන්න ආරම්භන. සෝත විඥානයත් ඒ සිතේ උපදින චෛතසික ටිකටත් කියනවා මොකද්ද? පච්චුප්පන්න ආරම්භන. වර්තමාන. මොකද සද්දේ හැම වෙලෙම වර්තමානයකමයි මෙයා දැනගන්නේ කියන කාරණාව. ඔන්න අතීත ආරම්භන කියලා කිව්වේ මොකද්ද? විඥාන ඡායතනේ, නේව සංඥාන සංඥාද මේ ස්ථීර වූ ධර්මතාවයන්ගෙන් කියන්නේ. නියත අනාගත ආරම්භණයක් නැහැ. නියත එකක් නැහැ. ස්ථීර මේ වගේ පනවන්න පුළුවන් සිතකින් ස්ථීර පනවන්න පුළුවන් එක සිතක් නැහැ. වර්තමාන ස්ථීර පනවන්න පුළුවන් සිතකින් දෙපස් විඥානයත් තුන් මනෝ ධාතුවත් කියන මෙන්න මේ ටික. ඊට පස්සේ දැන් මේක අපහු බෙදනවා තව ක්‍රමයකින්. දැන් ওই නියතියක නැම ස්ථීරව කරන්න පුළුවන් ටික පැන්නේ. කාමවචරස්ස කුසලස්ස විපාකතෝ දස චිත්තුප්පාදා. අකුසලස්ස විපාකතෝ මනෝ විඥාන ධාතු උපේක්ෂා සහගතා. ක්‍රියා අහේතුක මනෝ විඥාන ධාතු සෝමනස් සහගතා. ඉමේ ධම්මා සියා අතීත ආරම්මන සියා අනාගත ආරම්මන සියා පච්චුප්පන්න ආරම්මන. මෙන්න මේ කාමවචරස කුසලතෝ කුසලස විපාකතෝ දස චිත්තුප්පාද. කාමවචර කුසල විපාකයන්ගෙන් දස ආකාර සිතක් උපදින කොට මොකද්ද? සහේතුක මහ විපාක සිත අට තියෙනවනේ. ඒ අටයි. ඒ වගේම සෝමනස්ස සහගත උපේක්ෂ සහගත මනෝ විඥාන සම්තිර්ණ කියලා අපි කියන්නේ. ඒ සිත් දෙකයි මේ 10. මොකද ඒකෙදි අපි කියමු අටුවාවේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ප්‍රතිසන්දි ගණ්ඩ ඒ ප්‍රතිසන්දි සිතේ කර්මය කර්ම නිමිත්ත ආවර්ජනය කරන වෙලාවේදී ඔන්න දැන් ඒ සිත අතීත ආරම්මණය කියනවා. ඊට පස්සේ ගතිය ගති නිමිත්ත අරමුණු කරන අරමුණු වෙන වෙලාවේදී මේ සිතට අනාගත ආරම්මණය කියන ඒ සිතම. ඊට පස්සේ ප්‍රතිසන්දි පැමිණි අවස්ථාවේදී ඒ සිත පච්චුප්පන්නයි කියනවා. තේරුණා නේද? එතකොට දැන් කාමවචර විපාක සිත අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන වෙන්නේ එක සිතක්. එයා ඒ සිතට අන්තිම චුති සිතට කර්ම නිමිත්ත හසු වෙන අවස්ථාවේදී කර්මය කර්ම නිමිත්ත ගතිය ගති නිමිත්ත ප්‍රතිසන්දි කියලා අපි කියනවා. එතකොට කර්මය කර්ම නිමිත්ත කියනකොට අතීතය බලාගෙන තියෙන්නේ. ඔන්න දැන් ඒ සිතට නම් කරන්න පුළුවන් දැන් අතීත ආරම්භන ඒ විපාක සිතම කිසි විටක. එතකොට ඒකම ඉපදෙන තැන අපායන ගිනි දැල් පේනවා, දිව්‍ය ලෝකේ නම් මල් මාලා පේනවා, කරත්ත පේනවා කියලා කියන්නේ. ඔන්න එතකොට ගතිය ගති නිමිති පේනවා. එතකොට අනාගත ආරම්භනයි. ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් පැමුණාම පටිපන්න ආරම්භනයි. ඊට පස්සේ අකුසලස්ස විපාකතෝ අකුසලස්ස විපාකතෝ මනෝ විඥාන දතු ප්‍රේක්ෂසගත. ඒකටත් එහෙමයි. ඒකටත් කර්මය මොකද අහේතුක සිතක ඉන්නේ ප්‍රතිසන්දි වශයෙන් ගත්. එයාට කර්ම කර්ම නිමිති ගන්නකොට ඔන්න අතීත ආරම්භන. ආය සතර පායේ හෝ කොතනක හෝ නිමිත්තක් වෙනකොට අනාගත ආරම්භන. ප්‍රතිසන්දි පච්චුපන්න ආරම්භන වෙනවා. එතකොට ක්‍රියා අහේතුක මනෝවිඥාන දහස සෝමනස්සහගත. ඒකත් අර විදිහටම අතීතය ආරමුණු කරන්න පුළුවන්, අනාගතය ආරමුණු කරන්න පුළුවන්, වර්තමානය ආරමුණු කරන්න පුළුවන්. හරිද? ඉමේ ධම්ම සියා අතීත ආරමුණ, සියා අනාගත ආරමුණ, සියා පච්චුපන්න ආරමුණ. සියා කියලා කිව්වේ මෙයාට මේ ප්‍රතිසන්දි විපාක සිතට අතීත ආරම්භනමයි කියලා කියන්න බෑ. මොකද කර්මය කර්ම නිමිත්ත ඇසුරු කරන වෙලාවේදී ඔන්න අතීත ආරම්භන වෙලා නිසා. ඒකයි සියා කියලා කිසි තැනකදී කිසි විටකදී. මෙයාට අනාගත ආරම්භනමයි කියලා කියන්න බෑ. ගතිය ගති නිමිත්ත ආරමුණු කරන වෙලාවේදී විතරයි අනාගත ආරම්භන. එකම සිතේ. නමුත් මෙයාගේ තුන් චරිතයක් තියෙනවා. අතීතයත් ආරමුණු කරනවා, අනාගතයත් ආරමුණු කරනවා, වර්තමානයත් හැතරෙනවා. ඒ නිසා කාමවචරස්ස කුසලස්ස විපාකතෝ දස චිත්තුප්පාදා අකුසලස්ස විපාකතෝ මනෝ විඥාන ධාතු ප්‍රේක්ෂසගත ක්‍රියා මනෝ විඥාන ද ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු සමනසගත. මෙන්න මේවා අතීත අරමුණු. එතකොට අතීත අරමනා කියලා කිව්වේ මෙන්න මේ සිතේ තියෙන චිත්තචෛසික ටික විතක අතීතේ අරමුණු කරන ධර්මයේ යන ගායනයටපත් වෙනවා. තේරණේ මේ විපාක සිත කියපු එකේ විපාක සිතත් ඒ සිතේ තියෙන චෛත්‍යක ටිකත් විතක අතීතයේ අරමුණු වෙනවා යන ගණේටත් යනවා. මේ සිතත් මේ සිතේ තියෙන චෛත්‍යකත් විතක අනාගත අරමුණු වෙන ධර්මයේ යන ගණේට යනවා. මේ සිතත් මේ සිතුවිලිත් විතක වර්තමාන අරමුණු කරන ධර්මයේ හැටිට යනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් ආරම්මණයම ආරම්මණය වෙලා තියෙන්නේ වර්තමානයේ චිත්තචෛතික ටිකයි කියන එක තේරුම් ගන්න. ඔන්නෝ මම නිකන් වෙන අදහසක් දෙන්න. ඔන්නෝ චිත්තචෛතිකයන් ගියානිත් කෙනෙකුට දකින්න පුළුවන් නම් මෙයා අතීත අනාගත වර්තමාන තුනෙම ඉදී. හරිද? අපි ඒක බලමු. මොකද මේ චිත්තචෛතික ටිකේ ගාවට එනකොට අතීත අනාගත වර්තමානයක් නැහැනේ. තේරෙනද ඒකේක? එතකොට ඔන්න ඒක තනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී ටිකක් හිතිය යුතුයි අපි වර්තමානයේදී. මේ කාමවචර කුසලං අකුසලං ක්‍රියාතෝ නව චිත්තුප්පාදා. ක්‍රියාතෝ නව කියලා කිව්වේ සහේතුක ක්‍රියාසිත මහා ක්‍රියාසිත 8යි. ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතුවක් තියෙනවනේ. හසිත උපාදිත කියලා අපි කියන්නේ. එතකොට මෙන්න මේ සිතයි රූපවචර චතුත්ථ ධානං කුසලතෝච කිරියතෝච. රූපවචරේ චතුත්ථ ධානයේ කුසලය ක්‍රියාවන්. ඉමේ ධම්මා සියා අතීතාරමණ. සියා අනාගතාරමණ. සියා පච්චුප්පන්න ආරම්මන. සියා නවත්තබ්බා අතීතාරම්මනෝපි අනාගතාරම්මනෝපි පච්චුප්පන්න ආරම්මනෝපි. හරිද? එතකොට කාමාවචර කුසල සිතකින් අතීතාරම්මන වෙනවා කියලා කියන්නේ කොහොමද? කෙනෙක් දන් දීලා සිල් රැකලා උපෝසත කර්ම කරලා පසුව ඒ ටික සිහි කරනවා කියන්නකෝ. සිහි කරනකොට උපදින කුසල් සිතක් තියෙනවා නම් නැත්තම් අතීතයේ කළපු යහපතක් සිහි කළා යම් වර්තමාන කුසලයක් උපදී නම් තමන් කරපු හොඳ දෙයක් හරි එතකොට මේ වර්තමානයේ මේ කුසල් සිත අතීත ආරම්භනයි. දැන් සෝභිතා උතුර ධර්ම දේශනාවට ගිහින් ආපු එක ආවර්ජනා කරනවා කියන්නකෝ. දැන් ආවර්ජනා කළ සතුටුන චිත්තන උපදින චිත්තචෛතසික ධර්ම කුසල්. එතකොට ඒ කුසල් සිතට අතීත ආරම්භන වෙලා තියෙනවා. ඊට පස්සේ සද්ධාතිස්සහා මුදුර මෙතේ ඉඳන් හිතනවා මං කුටියට ගිහිල්ලා භාවනා කරනවා කියලා. ඈ සසර ගිවා ගන්න ඕනේ වීර්යයකට යුතුයි කියලා අනාගතයේ අරමුණු කළ දැන් කුසල් සිතක් උපදිනවා. දැන් මේ සිත සිතේ තියෙන චෛසික ටිකත් අනාගත ආරම්භනයි. අනාගත ආරම්භනයි. එතකොට දැන් ඇස් ඉදිරි පිටට ආපු දෙයක් වර්තමානයේ ඇස් ඉදිරි පිටට ආපු දෙයක් අර රූප ආරම්භණං වා සද්ධා ආරම්භණං වා කියලා කියන්නේ. එතකොට ඒකේ කුසලයේ ඇති වෙන විදිහට හිතනවා. එතකොට මේ සිත පච්චුප්පන්න ආරම්භණයි. අකුසලයක් එහෙමයි. කෙනෙකුට පුළුවන් තමන් කරපු නරක දෙයක් හෝ තමන්ට කරපු නරක දෙයක් හෝ සිහි කරලා දැන් තරහ ඇති කරගන්න පුළුවන්. ලෝභයක් ඇති කරගන්න පුළුවන්. දැන් අකුසල සිතකුයි චෛසික ටිකයි උපදින්න පුළුවන් අතීතයේ දෙයක් සිහි කරගෙන කෙනෙකුට. එතකොට මේ අකුසලයේ අතීත ආරම්භනයි. තව ටිහිකින් කරන කෙනෙක් මරන්න ඕනේ, සතක් මරන්න ඕනේ, දඩේ මේ යන්න ඕනේ කියන මට්ටමේ අනාගතේ කරන්ද යමක් අරමුණු කරලා මේ අකුසල් සිත උපදින්න පුළුවන් වර්තමානයේ. එතකොට මේ අකුසල් සිත අනාගත ආරම්භනයි. දැන් ඇස් ඉදිරි පිටට ආපු දෙයක් අරඹය අකුසල් සිතක් උපදින්න පුළුවන්. එතකොට මේ සිත පච්චුප්පන්න ආරම්භනයි. එතකොට ක්‍රියාතෝ නව චිත්තපාදා ක්‍රියාසිතවලුණු අතීතය අරමුණු කරන්න පුළුවන්, ওই වගේ අනාගතය අරමුණු කරන්න පුළුවන්, වර්තමානයේ දැනගන්න පුළුවන්. රූපාවචර චතුත්ථ ධානං කුසලතෝච කිරියතෝච. රූපාවචර චතුත්ථ ධානයේදී කුසල වශයෙන් ක්‍රියා වශයෙන් අතීත ආරම්භන වෙන්න පුළුවන්, අනාගත ආරම්භන වෙන්න පුළුවන්, පච්චුප්පන්න ආරම්භන වෙන්න පුළුවන්. අපි කියමු දැන් මේ චතුත්ථ ධානයේ ඉඳලා යම් කිසි කෙනෙකුට පෙරවිසු කඳ පිළිවෙලක් බලන්න පුළුවන්. ඒ මේ ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ නුවණකින් අතීතය ආවර්ජනා කළොත් මෙයාගේ මේ චිත්තචෛතසික දැන් අතීත ආරම්භක. අනාගතේ වෙන දෙයක් ගැන බලන්න පුළුවන්. බලනකොට මේ චිත්තචෛතසික ධර්ම අනාගත ආරම්භක. වර්තමාන ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ ධර්මයක් ඉතින් දැනගන්න පුළුවන්. පච්චුප්පන්න ආරම්භක. හරිද? ඊට පස්සේ හරි. ඊට පස්සේ පෙන්නනවා න වත්තබ්බං අතීත ආරම්මනාපි අනාගත ආරම්මනාපි පච්චුප්පන්න ආරම්මනාපි. ආපහු පෙන්නනවා කාමවචර කුසල්ද අකුසල්ද මේ ක්‍රියාසිත නමයේද රූපවචර චතුත්ථ ධානයේ කුසලයයි ක්‍රියාවයි කියන ටිකද අතීත ආරම්මනයිද අනාගත ආරම්මනයිද පච්චුප්පන්න ආරම්මනයිද නොකිය යුතුයි කියලා පෙන්නනවා. අපපත් කියනක මම මේකේ තියෙන අදහස කියන්නම්. එතකොට මට එකට එහෙම තාම මුකුත් නැහැ, අදහසක් විතරයි තියෙන්නේ. නමුත් අටුවාවේ තියෙනවා මෙහෙම. අසංකත ධාතුවත් හැම රූපයක්මත් අනාරම්මනයි. තේරුණා නේද? අසංකත ධාතුවත් හැම රූපයක්මත් අනාරම්මනයි, ප්‍රඥප්තියත් අනාරම්මනයි. යම්කිසි විලාවකදී කාමවචර කුසල සිත් අතීත ආරම්මන, අනාගත ආරම්මන, වර්තමාන ආරම්මන නොකිය යුතුයි මොකද්ද? සීක පුද්ගලයේ සෝවාන් සකදාගාමී සීක පුද්ගලයා නිවන අරමුණු කරන වෙලාවට නිවන අරමුණු කරන වෙලාවට නිවන අනාරම්මන ධර්මයක් නිසා තේරෙන්නේ නැහැ. නිවන අරමුණු කරන වෙලාවට නිවන අනාරම්මන ධර්මයක් නිසා එතකොට අතීත අරමුණයි අනාගත අරමුණයි වර්තමාන අරමුණයි කියලා කියන්න බෑ කියලා කියනවා. එතකොට අකුසල වලින් සත්වයෙක් පුද්ගලයේ කෙනෙක් කියලා ප්‍රඥප්ති අරමුණු කරන වෙලාවේදී අකුසල සිටින් ප්‍රඥප්ති අර එතකොට මේ කුසල් සිටිනුත් නිවන අරමුණු කරනකොට හෝ ප්‍රඥප්ති අරමුණු කරනකොට නමුත් අකුසල් සිටින් නිවන අරමුණු කරන්න බැහැනේ. ඒ වෙලාවේදී ප්‍රඥප්ති අරමුණු කරනකොට ප්‍රඥප්තියත් අසංකතයි. ඒ නිසා ප්‍රඥප්තියද නවත්තබ්බං පච්චුප්පන්නාරම්මන අනාගතාරම්මන අතීතාරම්මන කියන න්‍යාය පිහිටලා ඒ වෙලාවේදී ඒ අකුසල සිතද දැන් ප්‍රඥප්ති අරමුණු කරන නිසා කිය යුතුයි අතීතාරම්මන අනාගතාරම්මන පච්චුප්පන්නාරම්මන නොකිය යුතුයි කියලා. මම මේ අවංකව කියන්නේ අතුවාවේ තියෙන අදහස් ටික. මගේ අදහස් ටිකකුත් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාසිටිකෙත් පෙන්නනවා. දැන් රහතන් වහන්සේලාට ඥාන සම්ප්‍රයුක්ත සිත්තික තියෙනවනේ. ඥාන සම්ප්‍රයුක්ත සිත්තිකෙන් නිවන ආරම්මණය කරන වෙලාවේදී මොකද්ද? නවත්තබ්බ. අතීත ආරම්මණ අපි අනාගත ආරම්මණ පච්චුප්පන්න ආරම්මණ අපි. ඥාන විපයුක්ත සිත්තික තියෙනවනේ. ඒ මොකද ඥාන විපයුක්ත සිත්වලදී නිවන ආරමුණ කිරීමක් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ වෙලාවකදී ප්‍රඥප්ති අරමුණු කරනවානේ කියලා. මේ මම කිව්වේ මේකේ තියෙන අටුවා අදහස. මේ පෙළේ තිබුණු ඉස්සෙල්ලාම මම අර කියන්නේ අතීතනාග තුන් කාලට බෙදලා උත්තර ටික මේ අටුවාචාර්යන් වහන්සේගේ අදහස් ටික තමයි මම ඉදිරිපත් කළේ. දැන් මෙතනදී අපි සාධාරණ අදහසකින් ගමු. මම මේ කතා කරන වචනේ හොඳට අර්ථය පිළිටන්න මේක හරි වටිනවා. අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන ධර්ම මොනවද? ඒව අරමුණු කිරීම වශයෙන් වර්තමාන උපදින චිත්තචෛසික නේද? හරි. දැන් නිවන අනාරම්මනයි. දැන් මෙතනදී අහන්නේ කතමේ ධම්මා අතීත ආරමණ අනාගත ආරමණ පච්චුප්පන්න ආරමණ කියලානේ. හරි. දැන් මේ අකුසල් සිතට අහන්නේ ප්‍රඥප්තිය ගැන නෙමෙයි. නිවනට අනාරමණයි කියන්නේ බැරි. නිවනට අතීත ආරමණ අනාගත ආරමණ වර්තමාන ආරමණ කියන්නේ බැරි කියන එක නෙමෙයි අහන්නේ. ප්‍රඥප්තියට අතීත ආරමණ අනාගත ආරමණ වර්තමාන ආරමණ ගැන නෙමෙයි මේ අහන්නේ. තේරෙනවද මේ කියන එක? රූපේට අතීත ආරමණ අනාගත ආරමණ වර්තමාන ආරමණ කියන්නේ බැරි ඇයි කියන එක නෙමෙයි අහන්නේ. මේ කුසල් සිත ගැන අකුසල් සිත ගැන යකුසල් සිත ගැන අහන්නේ. ඒකෙන් මං කිව්වේ මං කියන එක තේරෙනවද නැහැ. ඒ කියන්නේ මේ කුසල් සිතින් ප්‍රඥප්තිය ආරමුණු කළොත් තේරෙන්නේ නැහැ. දැන් ප්‍රඥප්තිය අතීත ආරමණයි අනාගත ආරමණයි පච්චුප්පන්න ආරමණයි වුණා කියලා සිතින් අරමුණු කළා නම් තියෙන්නේ මේ සිතට කියන්න පුළුවන් ද අතීත ආරමණත් අනාගත ආරමණත් පච්චුප්පන්න ආරමණත් නෙමෙයි කියලා? තේරෙන්නේ නැද්ද මං කියන්නේ? අතීත ධර්මයේ ආරම්භය උපදින චිත්තචෛතික ධර්මනේ අතීත ආරමණ. ඒ අතීතේ නිරුද්ධ වෙච්ච ඒ රූපাদি අරමුණුද අතීත ආරමණ නෑ. එහෙනම් ප්‍රඥප්තියද අතීතද අනාගතද වර්තමානද ආරම්මන කියලා කියන්න බැරි කියන එක එන්නෝනේ. ඒකට පෙන්වන්න දුන්න ප්‍රඥප්තියද මේ හිතද? දැන් හිත අතීත ආරමණය අනාගත ආරමණය පච්චුප්පන්න ආරමණය උනේ කොහොමද කියලායි මම අහන්නේ. මොකද දැන් අපි කියමු ප්‍රඥාප්තිය ආරම්භය යේ උපජ්ජති චිත්තචේසික ධම්ම. ඉමේ ධම්ම න අතීත ආරමණ න අනාගත ආරමණ න පච්චුප්පන්න ආරමණ කියන්නේ ද කියන්නේ එතකොට අපි. හරි අසංකතය අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පාරම්මනද නොකිය යුතුයි. හරි. අසංකතය අරමුණු කරගෙන උපදිනවන චිත්තචෛතසික ධර්ම ටිකක්. ඒ චිත්තචෛතසික ධර්ම ටිකත් අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පාරම්මනද නොකිය යුතුයි කියලා කියනවානේ. අසංකත ධාතුව හරි. තේරුණා මේ කියන එක. මේක ඉතාම සියුම් සිද්ධියක් මම කියන්නේ. මම මුලින්දම අතීත ධර්මයේ ආරම්භ උපජ්ජති අපි කිව්වේ දැන් රූපේ අරමුණු කරලා වර්තමානයේ උපදින චිත්තජාතික ධර්ම වලට කියනවා මොකද්ද රූප ආරම්මන. එතකොට මේ චිත්තජාතික ධර්ම ටිකනේ රූප ආරම්මනෝනේ රූපය අනාරම්මන. රූපේ කියන එක ආරම්මනයක් නෙමෙයි අනාරම්මනයි. ඒ රූපය අරමුණ කිරීම වශයෙන් උපන්නේ චිත්තජෛතික ටිකනේ. තේරණේ. එතකොට රූපය අනාරම්මන රූපය අරමුණු කරනකොටත් චිත්තජෛතික ධර්ම මෙතනදී සාරම්මන වෙලා නම් අනාරම්මන ගණයට ගියේ නැත්තම් ප්‍රඥප්තිය අරමුණු කරනකොටත් ප්‍රඥප්තිය අනාරම්මනයි. ඒක අරමුණු කරන සිත සාරම්මන වෙලා නැද්ද?
එහෙම නැත්නම් කියන්නේ මම කරන්න
බෑ කියන්නේ. ඉතින් මම කියන එක තේරෙන්නේ නැද්ද තාම? තච්චුනේ නෑ මම කියන එක. දැන් හොඳට පිහිටන්ද අරමුණු වෙන වස්තුව පැත්තෙන්ද ඒ වස්තුව අරමුණු කරන චිත්තචෛතසික පැත්තෙන්ද මේ උත්තරය උනේ අපිට? චිත්තචෛතසික පැත්තෙන්. දැන් ප්‍රශ්නේ අහන්නේ මේ අකුසල් සිත අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද කියන්න බැරි මොන වගේ අවස්ථාවකටද කියලායි. එතකොට වස්තුවේ පැත්තෙන් වස්තුව කිව්වේ අරමුණු සිත අරමුණු කරන වස්තුව. ඔන්න වස්තුව හැටියට ගන්නකො ප්‍රඥප්තිය. ප්‍රඥප්තියේ ස්වභාවය තමයි සිතට අරමුණු ගන්න බෑ. අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ සිතෙන් අරමුණු කරන්න පුළුවන් මේ වස්තු අරමුණු කළා සිතේ වර්තමාන චිත්තජෛතික ධර්ම සිතක් උපදිනවා ජෛතික එක්ක. ඒ උපදින සිතයි ජෛතිකයි තමයි ආරම්මන ධර්මය. තේරණේ. එතකොට දැන් ඒ වස්තුව අරමුණු කරන්න බෑ කියලා ඒ වස්තුවේ තියෙන ගතියම කියන්න පුළුවන්ද මේ සිතටයි ජෛතික ටිකටයි කියලා මම අහන්නේ. දැන් නිවන අනාරම්මනයි. හරිද? නිවන අනාරම්මනයි කියලා කියන්නේ හැම වෙලාවෙම අසංකත ධාතුවක් තියෙනවා නම් අසංකතම තමයි. ඒ නිවන අරමුණු කරනවා කියලත් අපිට නිරෝධ සංඥාවක් සිහි කරන්න පුළුවන්. අපි තුල ප්‍රහාණය වෙච්ච කෙලෙස් ආවර්ජන කරන්න පුළුවන්. ඒ කියලා අපිට සිතින් චිත්තචෛසික ටිකක් තමයි සිහි කරගන්න වෙන්නේ. අපි සිහි කරන එක නිරෝධ සංඥාව අසංකතේ නෙමෙයි. තේරෙනවද? දැන් අපිට මොහොද සිහි කරන්න පුළුවන්නේ? අපි සිහි කරනවා කියන සිතත් සිතුවිලි ටිකත් මට ඉපදුනේ මොහොද බලාගෙන නම් මේ සිතයි සිතුවිලි කියන්නේ ওই වතුරද? නෑ. එතකොට වතුර මට සිහි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ වතුර හිතට ගන්න පුළුවන් හිත ඇතුළට එනවද වතුර? හිතෙන් වතුර සිහි කරනවා කියලා සිතුවිලි ටිකක් වතුර කියන සංඥාවක් විතරයි මට උපදව ගන්න පුළුවන් නේද? එතකොට දැන් ඔකෙදි මගේ අදහස තමයි රූපයටත් නිවනටත් අනාරම්මනයි කියන්න හේතුව තමයි කවදාවත්ම රූපය නිවනයි කියන ධර්මතා දෙක සංකතේ තුබු වස්තුනේ අසංකතේ තුබු වස්තු අතර හරිද? ඒව අරගෙන අපිට සිතින් සිතුවිලි සිහි කරන්න පුළුවන්. සිතුවිලි දැනගන්න පුළුවන්. සිතුවිලි හසුරවන්න පුළුවන්. ඒ වස්තු ඒ සිද්ධිය වලට ඇති නෑ. එහෙම සිද්ධියක් ඇත්ත තියෙන්නේ. නමුත් ඒක අපිට තේරෙන්නේ නැත්තම් දැනට මං අදහසක් කළේ අටුවාවේ අටුවාචරින් වහන්සේලා පෙන්වන්නේ ওই විදිහට. නමුත් මගේ පෞද්ගලික අදහසක් මේ. මම මේක මතක් කළ යුතුයි. ඒක ඔබ වහන්සේලා ගන්නත් එපා, බැහැර කරන්නත් එපා, හදවතේ කොනක තියාගන්න. මගේ අදහස තමයි මේක. කුසලසිත අතීත ආරම්මණය, අනාගත ආරම්මණය, පච්චුප්පන්න ආරම්මණය නොකිය යුතුයි කිව්වේ ඒ සිතින් නිවන අරමුණු කරන හින්දා, ප්‍රඥාප්තිය අරමුණු කරන හින්දා නෙමෙයි. ප්‍රඥාප්තිය නිවන අරමුණු කරන්න පුළුවන් නම් එයා ආරම්මණයක් වෙලා එහිට දැන්. මොකද එයා අරමුණු කරලන්නේ? අරමුණු කරන වස්තුව මත තීරණය වෙන්නේ නැහැ. මෙයාගේ ගතිය යෝනි. මේ සිතින් නිවන අරමුණු කළා නම් ප්‍රඥාප්තිය කියන එක අරමුණු කරලා නම් එයා කළා වැඩක්. ඒ ප්‍රඥාප්තිය අනාරම්මන වුණාට, ප්‍රඥාප්තිය අනාරම්මනයි කියේ වුණාට මෙයාට සාරම්ම, මෙයා අරමුණු කළ ප්‍රඥාප්තිය. චිත්තයයිසික පැත්තෙන් ගත්තොත් මේක සාරම්මනයි. වස්තුවේ පැත්තෙන් තිබ්බහමයි අපිට මේකේ දෝෂයක් එන්නේ නැත්තේ. නමුත් මම කියන්නේ කුසල් සිත් ඇත්තහුගේ, අකුසල් සිත් ඇත්තහුගේ හෝ ක්‍රියා සිත් ඇත්තහුගේ යම් වචනයක්, වචන කතා කරන බව, වචී විඤ්ඤාපනයක්, වචී විඤ්ඤාප්තියක් තියෙනවා. කුසල් සිත් ඇත්තහුගේ, අකුසල් සිත් ඇත්තහුගේ යම් කාය කර්මයක්, කාය විඤ්ඤාප්තියක්, කාය විඤ්ඤාපනයක් වෙයිනම් මෙන්න මේ විඤ්ඤාප්ති රූප උපදවන අවස්ථාවක් තියෙනවා මේ සිත්වල. ඒ වෙලාවේදී මේ සිත මේ රූප උපදවන පැත්තට නැඹිලා නම් තියෙන රූපය කියන එක මේ වෙලාවේදී මේ සිතෙන් අතීතය අරමුණු කරන්නේත් නැහැ. මේ වෙලාවේදී මේ සිත් වලින් අනාගතය අරමුණු කරන්නේත් නැහැ. මේ වගේ වෙලාවේදී මේ සිතින් වර්තමානය කියලා එක අරමුණු කරන්නේ නැහැ. රූපය හදනවා, විඤ්ඤාප්ති රූපය උපදිනවා කියන පැත්තට යෙදිලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී මේ සිත් වලට නොකිය යුතුයි අතීත ආරම්මණය, අනාගත ආරම්මණය, පච්චුප්පන්න ආරම්මණය කියලා. කියන එකයි මගේ අදහස. නියමාර්ථය වෙන්න ඕනේ ඕක කියන එක. ඒ නිසා ඒක අදහස තබා ගන්න. අටුවාචාර්යන් වහන්සේලා මෙහෙම කියනවා කියන එක තේරුම් ගන්න කියන එක ආරම්මන ධර්මියෝ හොඳට පිහිටලා හිටින්න. ආරම්මන ධර්මියෝ කියන්නේ මොනවද කියලා, ආරම්මන ධර්මයන්ට අරමුණු වෙන ධර්මතා මොනවද කියලා බලන්න. අරමුණු වෙන ධර්මතාවයේ තියෙන ලක්ෂණයෙන් ආරම්මන ධර්මතාවයේ කිව්ව හැකිද කියලා බලන්න. ඒකයි මට ඕනේ. ආරම්මන වන ධර්මයන්ගේ ලක්ෂණ තමයි නිවනයි රූපයයි, අසංකතයයි රූපයයි. ආරම්මන කරන ධර්ම, ආරම්මන කරන ධර්මයන්ට අරමුණු වෙන ධර්ම, ඒ ධර්මයන්ගේ ලක්ෂණය තමයි අනාරම්මන බව. ඒ ධර්මයන්ගේ ලක්ෂණය අනාරම්මන බව. නමුත් හිතින් අපි හිත හැම වෙලෙම අපි කරන්නේ වැඩියක්මනේ. මොකද හැම වෙලාවෙම, මොකද අපි දක්ෂයි. මම කියන්නේ මේ ඇහෙන් පුළුවන් රූප බලන්න විතරයි. නමුත් අපිට දැකපු දේ අහන්නත් පුළුවන්. කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. නමුත් අපිට අහපු දේ බලන්නත් පුළුවන්. අපි ඉතින් හැමදාම හරි දක්ෂයි බැරි දේවල් කරන්න. ඒ වගේ අපි අරමුණු කරන්න බැරි දේවල් අපි අරමුණු කරනවා. අරමුණු කළාට මේකේ තියෙන පිරිසිදු ඇත්ත. අපිට අරමුණු කරන්න පුළුවන් කම හෝ බැරි කම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ පිටකෙන් පෙන්වන්නේ පිරිසිදු ඇත්ත. ඒක තේරුම් ගන්න කියලා මම කියන්නේ. ඒක අපිට තේරෙන්න අපේ මට්ටමට ගැට ගහලා ගලපලා බලන්න එපා. අපිට අද රූපය අරමුණු කරන්න පුළුවන්. හරි. අපි නිකමට කියමු චක්කු ධර්මතාවයක් හැටියට චක්කු විඥානය උපදින්න රූපය ආරම්මන ප්‍රත්‍යයයි. හරි. රූපය ආරම්මණය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. හරි. රූපය ආරම්මණය කරමින් එතකොට ඉපදලා තියෙන වර්තමාන චිත්තචෛසික ටිකක් නะ. ඒ චිත්තචෛසික ටික ඉපදিলা උපකාර වෙලා තියෙන මොකේදද? චක්කු විඥාන උපදින්න. ඔය කියව මොකද? පංචද්වාර වඤ්ඤාණ සිතට. පංචද්වාර වඤ්ඤාණ සිත මොකද? රූපය ආරම්මණය කිරීම වශයෙන් ඒ සිත ඉපදিলা තියෙන. රූපයක් හම්බෙලාවත් නැහැනේ. නේද? එතකොට ඒද චිත්තචෛසික පැත්තෙන් කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් කරගන්න ප්‍රඥප්ති මේ ආරමණ ධර්මයෝ කියලා කිව්වහම අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආරමණ ධර්මයෝ කියලා කිව්වහම ඒ ආරමණ ධර්මයෝ තමයි මොකද්ද මේ කුසල සිත ඒ සිතේ පවතින චෛතසික ටික අකුසල සිත ඒ සිතේ පවතින චෛතසික ටික ඒ ක්‍රියා සිත ඒ සිතේ පවතින චෛතසික ටික දැන් ඕනේ ඒ සිත අතීත උනේ කොහොමද අනාගත උනේ කොහොමද වර්තමාන උනේ කොහොමද ඒ සිත අතීතද අනාගතද වර්තමානද කියලා කියන්න බැරි උනේ කොහොමද කියන එකක් මිසක ආරම්මණේ තියෙන ගතියෙන් කියන්න බෑ මෙයා ආයේ ආරම්මණ කරනවා නම් දැන් රූපය අනාරම්මණයි නමුත් මෙයා රූපය ආරමුණු කරනවා නම් පච්චුප්පන්න ආරම්මණයි කියලා මෙයාත් නම් කළා චක්කු විඥාණයට රූපය අනාරම්මණයි චක්කු විඥානේ රූපේ ආරමුණු කළ නිසා හිතේ මෙයාට අනාරම්මණයි කිව්වද එනවා දැන් රූපයයි අපිට පිළිගන්න වෙනවා අපිට පිළිගන්න වෙනවා මේ බලන්න හොඳට මේක පරස්පරයක් නැද්ද කියලා මෙන්න මේක තියෙනවා බලමු ආකින්ජයතන රූපංච නිබ්බානංච අනාරම්මන හරිද ඔන්න රූපය නිවනයි අනාරම්මනයි කියවනේ හරි එහෙනම් දැන් රූපයත් අනාරම්මනයිනේ එහෙනම් රූපය අරමුණු කරලා අනාරම්මන රූපය අතීත ආරම්මණය අනාගත ආරම්මණය පච්චුප්පන්න ආරම්මණය නොකියුතිනේ එහෙනම් ඒ රූපය අරමුණු කිරීම වශයෙන් උපදින මේ සිතට චක්කු විඥාන සිතටත් එහෙනම් කියුතුයිද ඒ සිතත් කිසි වෙලාවක අනාරම්මණයි කියලා කියුතුද නැද්ද එහෙනම් කියන්න වෙනව නේද
මෙතෙන්ට සාපේක්ෂව බලලත් කියන්න වෙනවා
ඔව් නමුත් එහෙම කියලා නැත්තම් මම කියන එක තේරෙනවා දැන් ප්‍රඥප්තිය අනාරම්මන නිසා අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන කියන්න බෑ රූපයයි නිවනයි ප්‍රඥප්තියයි ප්‍රඥප්තිය අරමුණු කරන නිසා මේ සිතට දැන් අනාරම්මනයි මේ වෙලාවේදී මේ සිත අතීත ආරම්මන අනාගත ආරම්මන වර්තමාන ආරම්මනයි කියලා කියන්න බෑ මොකද ප්‍රඥප්තිය අරමුණු කරන්නේ මේ වෙලාවේදී කියනවා නම් එහෙනම් රූපයත් අරමුණයිනේ එහෙනම් ඇස් ඉදිරි පිටේන රූපය අරමුණු වෙන වෙලාවේදී ඒ චක්කු විඤ්ඤාණයට කියන්න වෙනවා මොකද්ද අනාරමන ඇයි රූපේ අතීත ආරමණය අනාගත ආරමණය පච්චුප්පන්න ආරමණය නොකිය යුතුයි නා ඒ ආරමණේ විශේෂ හේතු වෙන වස්තුයෙන්ම යනම් කළා නම් මෙයාට කියන්න වෙනවා ඒලාදී අනාරමණයි කියලා මගේ සාධාරණ තර්කයක් තියෙනවා මං කියන එක තේරෙනවද සාධාරණයි මගේ තර්කය කියන එක
මං කියන්නේ එහෙම නැත්නම්
එතෙන්ද වදනේ එහෙමනම් පෙන්වන්න ඕනේ මට ආරමණේට ආරමණ වෙච්ච වස්තුවේ පැත්තෙන් නොකිය ආරම්මන වෙන චිත්තචෛසිකයන්ගෙන් කිය යුතුයි මෙයා මේ වෙලාවේ උනේ කොහොමද කියලා. දැන් අපි කෙලින්ම කිව්වා සතෙක් මරපු එකක් නැත්නම් සතෙක් මරපු එකක් කාට හරි දැනපු එකක් අතීතයේ සිහි කළ දැන් පටිඝ සිතක් උපන්නොත් ඔන්න බලන්න හොඳට දැන් උපදින පටිඝ සිත අකුසල් සිත ආරම්මණයි අතීත හරිනේ තව ටිකකින් සතෙක් මරනවා කියන එක අරමුණු කරලා උපදින දැන් මේ සිත අකුසල් සිතන අගත ආරම්භන වර්තමානයේ ඇති ඉදිරිපිට ආපු දෙයක් කරන්න සිහි කරගන්න සිත පච්චපන්නාන හරි දැන් ප්‍රඥප්තිය අරමුණු කරලා උපදින සිත අතීතද අනාගතද වර්තමානද නොකිය යුතුයි කියලා මෙයාට කියන්නේ ඇයි ඒ වස්තුවෙන් එයාට විතරක්ම ඉන්නේ ඇයි කියලා මම කියන්නේ. එහෙමනම් ඇස් ඉදිරි පිට දහපු රූපෙට රූපය තනාරමනයි. දැන් මේක සාධාරණද බලන්න මෙච්චර වෙලා සිත පැත්තෙන් අනාරමන බව බෙදලා. සිත පැත්තෙන් චිත්තචෛසික පැත්තෙන් අතීතාරමන අනාගතාරමන පච්චුප්පන්නාරමන බෙදලා අතීතාරම්මනද අනාගතාරම්මනද පච්චුප්පාරම්මනද නොකියයි නොකියුතුයි කියනකොට චිත්තචෛසික ටිකෙන් නෙමෙයි අතීතාරම්මනද අනාගතාරම්මනද පච්චුප්පාරම්මනද නොකියුතු ධර්ම කියලා පෙන්වලා තින්නේ මොකද්ද කියලා බලන්න ප්‍රඥප්තිය පෙන්වලා තියෙන ප්‍රඥප්තිය අතීතාරම්මනද අනාගතාරම්මනද පච්චුප්පාරම්මනද නෙමෙයි ඒක අරමුණු කරන චිත්තජයසික ටික මේ විලාදිය තිත අරමුණ නෙමෙයි එහෙනම්. චිත්තජයසික පැත්තෙන් කියන්න බෑ. එහෙම උත් වැරදි. එහෙමනම් මම කියන්නේ රූප අරමුණේ කියන එකද? රූපේ තන අරමුණයි නේද? ඒ නිසා මම මගේ අදහස. හරිද? මේවා ගැන පුරාසලා සිතත්වා එකෙන් බොහොම වටිනා කාරණාවක් වෙනවා මේක තේරුම් ගත්තොත්. මොකද්ද? අපි මේ හැම කෙනෙක්ම හැමදාම සසරට ප්‍රතිසන්දි ගියේ කර්ම රැස් වෙන්නේ මොකක් නිසා කියලාද හිතන්නේ? මේ ස්පර්ශ නිසා. බුදුරජාණන්සේ දේශනා කරන ස්පර්ශ එක්කන්තයක ප්‍රසම්ද එක්කන්ත ස්පර්ශ නිරෝධිය මැද මම මධ්‍යම ප්‍රතිපදාව කියනවා නම් අවධාරණය කරනවා මේකම කියනවා කියලා. විඥාණයත් බාහිර මහ බූත රූපයත් අතර හැම වෙලේම අතරමැදිය ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා ටික. මේ සිතින් නාම ධර්ම අරමුණු කළයි රූපෙට බැසගන්න. උපහාසලා නිකන් සිතින් නාම සංඥාවක් රූප සංඥාවක් හෝ ප්‍රඥාප්තියක් හෝ මොනවත් තිහි නොකර වස්තුවක් හොයන්න මෙහි පුළුවන්ද කියලා? පුළුවන්ද හොයන්න? බෑ. එතකොට මේ අපි යම් වෙලාවකදී හිතෙන් සිහි කරන නාම ධර්ම ටික හැටියට නොදක රූපය හැටියට දැකපු නිසාම මේ හැවීම රූපයක් වේවීම දක්ව පරිවර්තනය වෙලා තින්න අපිට. රූපේ යථා ස්වභාවය අනාරම්මනයි හැම වෙලාවෙම. වේදනා සංඥා සංඛාරවම සාරම්මනයි. චිත්තචෛසිකයම සාරම්මනයි කියන නුවණ අපිට එළඹ සිටියොත් මේ ඉඳ නැත්තේ විඥාණයට රූපෙට වැසගණ්ඩයි ඉඳ නැත්තේ. ඒතර යහපතක් වෙනවා. ඉතින් මේකෙදි නුවණක් තියෙන්න වෙනවා ටිකක්. මේ රූපේ අනාරම්මනයි කියලා කියන්නේ ඇයි කියන එකෙන් ඒකෙදි අපි අර්ථයේ සෙවිතී කියලා මම කියන රූපය අනාරම්මනයි කියලා කියනකොට ඒකෙන් කියන්නේ සිතට අරමුණු කරන්න බෑ කියන එකක් නෙමෙයි. සිතට පුළුවන් හැම වෙලෙම රූපය අරමුණු කරන්න. අරමුණු කරනවා කියලා සිතින් කළ තියෙන රූපය සිහි කරනවා කියලා දැන් කුටිය සිහි කරන්නකො. කුටිය කියන එක රූපයක්නේ. හරි. දැන් රූපය සිහි කරන්නකො කුටිය. කුටිය කියලා සි ඔබහන්තලට කුටිය වූ රූපයක් සිහි කරනවා කිව්වා කියන සිත මට බලන්න ගියොත් ඔතන චිත්තජයසික ටිකක් හම්බ වෙයි මිසක මට ඔබහන්තලගේ රූපේ මම මිදිලා. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා. ඔබහන්තලා චිත්තජයසික ටික තියෙන තැනක රූපිකුත් එක්ක චිත්තජයසික රූප තුනකින් දුක් විඳිනකොට උපන්න චිත්තජයසික ටිකක් දුක් විඳිනවා. ඒ චිත්තජයසිකට එකතු වෙච්ච රූපිකුන් දුක් විඳිද්දි බෝහන්සේ රූපේ සිහි කරනවා කියන තැනක චිත්තචෛසික ටිකක් නේද ඉපැද්දුවේ කියලා මම නුවණ තිබ්බොත් මම මේ වහන්සලා ඇසුරු කරන රූපෙනුත් මිදිලා මම මේ චිත්තචෛසික ටික හතකන් නිරුද්ධ වෙනවා කියන තැනකින් ඉදී. එතකොට මේ අන්න ඒ වගේ ටිකක් වෙනවා. ඒ වගේම මේ ටික කළාම අපිට තව ටිකක් වෙනවා. හැම වෙලාවෙම පංච විඥානය කියලා කියන්නේ වර්තමානයි අතීත මතක් වෙනවා කියන හැම දෙයක්ම ගෙනල්ලා දීලා තියෙන මනෝ විඥාන මට්ටමින් කියන එකක් කියනවා. අනාගතය කියලා යම්ම දෙයක් කිරෙනවා නම් කිරෙන්නේ මනෝ විඥාන මට්ටමින් කියන එක කියනවා. සෑම කුසලයක්ම සෑම අකුසලයක්ම වෙන්නේ මනෝ විඥාන මට්ටමින් කියන එක කියනවා. එතකොට දැකපු දෙයට අපි කවදාවත් දුක් වෙනව නෙමෙයි. දැකපු දේ නිරුද්ධ වෙලා ඒක හිතින් හිත හිතාමයි දුක් වෙන්නේ කියන එකක් කියනවා. දැකලා නිරුද්ධ වෙච්ච දෙයට අපි කල කී දේවල් වලින් සතුටක් එනවා නම් ඒ සතුට විඳින්නේ අපි මනෝ විඥාන මට්ටමින් හිත හිත අපේ මෝඩකමටයි කියන එකක් කියනවා. මොකද එහෙම දෙයක් නැහැ. අතීත අනාගත කියන අන්ත දෙක හැම වෙලෙම අපිට හතුරු වෙලා හස වෙලා තියෙන මොකේද? මනෝ විඥාන කියන මට්ටමින් කියනවා. මෙන්න මේ ලෝකේ වර්තමානයේක උපදින කෙලෙස් බොහොම සේසෙයි තියෙන්නේ. අතීතය හා අනාගතය අනුව තමයි බුහෙවින් කියලා පවතින්නේ. මේ අතීත අනාගත දෙක අතහැරනවා වර්තමානයේට වර්තමානයක් කියලා කියන්නේ නැහැ. ඉතින් මේ ධම්පරියාය අපිට කළාම ඉගෙන ගත්තාම මෙන්න මේ වගේ බොහෝම වටිනා කාරණා ටිකක් හම්බ වෙනවා. ඒකේ තවත් ටිකක් තිබුණා තියෙනවා. රූපාවචර චිකචතත දයාස කුසලතෝච විපාකතෝච කීටිතෝ චතතත දයාස විපාකතෝච ආකාසඤ්ඤායතන ආගින්ඡායතනේ චත්තාරෝ මග්ග අපරියපන්න චත්තාරි සාමාන්‍ය පලාණි ඉමේ ධම්මාන වත්තබ්බා අතීත ආරම්මන අපි අනාගත ආරම්මන පච්චපන්න ආරම්මන අපි හරිද රූපංච නිබ්බානංච ආරම්මන හරිද රූපියටයි නිර්වාණයටයි කතාවක්ම නැහැ ඒක අනාරම්මමයි අර ඉස්සෙල්ල කියපු දේවල් අතීත ආරම්මනද අනාගත ආරම්මනද වර්තමාන ආරම්මනද නොකිය යුතුයි කියලා පෙන්නනවා මොකද්ද රූපෝචි චිකතසුත ධ්‍යාන කුසලතෝච විපාකතෝච කිරියතෝච එතකොට මෙතනදී දැන් හොඳට ගන්න තුන්වෙනි හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන කුසලයේද විපාකද ක්‍රියාවද චතුත්ථ ධ්‍යානයේ විපාකයේද ආකාසඤ්ඤායතනයේද ආකින්චායතනයේද මෙන්න මේ ඒ ටිකක් සතර මාර්ග සතර ඵල මේවා නවත්තබ්බා මේවා නොකිය යුතුයි අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද නොකිය යුතුයි කියලා පෙන්නනවා ඇයි අපි කියමු දැන් හොඳට බලන්න මම මෙතෙන්දි කිය දැන් මේ චිකතචුක්ක ධ්‍යාන වලදී මගේ අදහස අජ්ජුපේක්ඛා කියන මට්ටමට එනවා නම් තමන් තමන් කෙරෙහිම නැඹුරු වෙලා නම් මේ සිතෙන් අතීතයේ සිහි කරනවා හෝ අනාගතයේ සිහි කරනවා හෝ වර්තමානයේ සිහි කරනවා කියන සිද්ධියක් නැහැ. එතකොට මේ සිතේ එහෙම ධර්මතාවයක් නැහැ. එතකොට ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත ධර්මතා නැහැ. මාර්ග සිත්වල ඵල සිත්වල මොකද තුන් කාලෙම මිදිලා ඒ සිතේ තියෙන ගතියයි ප්‍රකට අපිට ඊට පස්සේ නිවන කියලා හම්බෙන්නේ සිතේ තියෙන ගතිය. ඒ සිතේ තියෙන ලක්ෂණය. ඒ නිසා එහෙම නැතුව වෙන නුවයක් නෙමෙයි. එතකොට රූපංච නිබ්බානං අනාරම්මණං ඒ ගැන අතීත ආරම්මණය අනාගත ආරම්මණය පච්චුප්පන්න ආරම්මණය නොකිය යුතුයි කියන වචනේ තියෙන්නේ සුදුසු නැහැ. ඒ කියන්නේ යෙදෙන එක ගැන කවර කතාවද? ඒ කියන්නේ රූපය නිවන අනාරම්මනවා කියනවා. අනිත් ඒවා අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද නොවෙනවා මේ චිත්තජයසික. මොකද නිවන අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන නෙමෙයි. එතකොට ඒ නිවන නම් සාක්ෂාත් වෙන්නේ මේ සිතට. ඒ නිවන නම් දකින්නේ මේ සිතට අරමුණ කිරීම නෙමෙයි. ඒක දර්ශනයක් නම් ඒ දැකීම නම් එතකොට ඒ සිතට අතීතය සිහි කරනවා කියලා අතීතං නානවගණෙමෙය නප්පටිකං කේය අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං. අතීතය අනුව යන්න එපා, අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා. අතීතේ ප්‍රහිනයි අනාගතේ ප්‍රහිනයි. පච්චුප්පන්න යේද මේ තත්ත්ව විපස්සති කියලා කිව්වහම එතකොට වර්තමාන ඒ ධර්ම විදර්ශනා කළාම ඇති වෙන ප්‍රතිඵලයක් නම් දකින්නේ මේ සිතට කිය යුතුයි අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන කිය යුතුයි කියලා ඒ කෘත්‍යයට ඒ සිතේ ආරම්මණය මෙවි එක නෙමෙයි. ඒ සිතේ ඉඳලා තියෙන කෘත්‍යයක් තියෙනවා. ඒ චිත්තචෛතසික ධර්ම අනාරම්මන වුණා එහෙම. ඒ සිතින් අරමුණු කළා නම් ප්‍රඥප්තියක් හරි නිවනක් හරි ඒක සාරමන. රූපය අරමුණු කළා නම් සාරමන වෙනවා. එන්නේ මොකගේ අදහස? නමුත් මෙතෙන්දී බලන්න ඒ වගේම මේ නිවන යනාරම්මනයි කියන වචන ටික හැමතැනකදීම අපිට හම්බ වෙනවා. නැවත නැවත මේ ටිකේ අර්ථය හොඳට තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න. දැන් අපි කියමු මේ රූපය ආරම්භ කළා උපදින ධර්මතා චිත්තචෛසිකට රූප ආරම්භන කියනවා. නිවන ආරම්භ කළා උපදින චිත්තචෛසිකට මොකද කියන්නේ? මග්ග ආරම්භන කියනවා. නිබ්බාන ආරම්භණය. නිරෝධ සංඥාවක් කියනවා. එතකොට
එතන නිවන ආරමුණු කරනවා නම් නිවන නැහැ කියන එකද
සාරය? ඒක නිවන නෙමෙයි කියලා කියන්නේ. අසංගතයෙන් මොහොත ආරමුණු කරන එක මොද නෙමෙයිනේ.
සිතන හන්දේ මග ආරමුණු කරා. මග ආරමුණේට රැඳෙනවා කියන එක පොතේ
සඳහන් නෑ. ඒකෙන් පෙන්නන්නේ තමම වඩවු මාර්ගය ආරමුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒක මග ආරමුණයි. එතකොට මාර්ගය ආරමුණු කළා උපදින චිත්තචෛතසික ධර්ම ටිකනේ අර කාමෝචර කුසල් හොප්‍රියා ඒවට මග්ග ආරම්භණය කියලා කියන මාර්ගය ආරමුණු කරන නිසා කියලා කියන එක නම් ගත
හැකි. මාර්ගය ආරමුණු කරන නිසා තමයි එතකොට නිවන නැහැ කියන දැනට.
නිවන නැහැ ලැබපු එක ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ තියහත්කමක් නැහැ. එතකොට මෙන්න මේ ටික අපිට කළාම අපිට හම්බ වෙනවා පංච විඥාණයෙන් කෙරෙන බොහෝම පරිත්‍ත කෘත්‍යයක් විතරයි. මනෝ විඥාණයෙන් තමයි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් අපිට හම්බ වෙන හැම තැනකම මනෝ විඥාන මට්ටම. එතකොට ලෝකයේ කියන එක හම්බ වෙන්නේ අපිට මනෝ විඥාන මට්ටම විතරයි. එතකොට සත්පුද්ගල ආත්ම භව අපිට ඇසුරු වෙලා තියෙන්නේ මනෝ විඥාන මට්ටමෙන් විතරයි. එක කියන්නේ කාම භව රූප භව අරූප භව තුන් භවය හම්බලා තියෙන අපිට මනෝ විඥාන මට්ටම විතරයි. මේ වාන්තිමට ගත්තාම සංකල්පමේ දුක් ටිකක් හැටියට යනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මෙන්න මේ ධර්මයන්ගේ අර්ථය හොඳට පිළිතලා ඒ විදිහට හිත තියන්න මේ චිත්තචෛසික ටික ප්‍රකට කරගන්න. අපිට ජීවිතයේ දැනේ රූපයේ අනාරම්මන බව අපිට දැනේ අසංකතිය අනාරම්මන බව කියන එක මගේ අටුවාව මගේ අදහස. ඒ නිසා මේ දහම් පරයයත් හිතන්න කරුණු තියනවා මේක හිතලා තේරුම් ගන්න හැම දිනම උත්සාහවත් වේවා. අපි ඊගාව ටික පස්සේ කතා කරමු.